අපට අවශ්‍ය නම් ඒ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. එතකොට ධම්ම සංගමයේ මාර්ගාදී ධර්ම පිටකේ විභංග කරන්නේ මේ තමයි. මේ තංගල තියෙන රූප මෙන්න මේවා. හරි රූප 27ක් ගැන විස්තර කරනවා. එතකොට ඒක රූපය. එතකොට ඊළඟට කියනවා මේ රූපේ හට ගන්න හැටි. එතකොට ඔන්න කියනවා අවිද්‍යාව සංහාව කර්මයාදී මේ කාරණා නිසා රූපේ කියන දෙයි හටගත්තේ. අපි දැන් ඔන්න පැහැදිලි සත්‍යම ස්වභාවයක් තියෙන එක නොදන්නා නිසායි රූපේ කියන අදහසක් ඇවිල්ලා තියෙන්නේ. හරි ඊළඟට ඇත්තම ස්වභාවය මොකක්ද කියලා මෙන්න දැනගැනීම වුණොත් හරිද? ඒ ඇත්තම ස්වභාවය මේකයි කියන සත්‍යම ස්වභාවයට අපේ ජීවිතේ ආවොත් රූපයයි තවදුරටත් යන වෙන්නේ නැහැ. මෙන්න නිරෝධය. ඊළඟට රූපය ගැන තවත් දැනගන්න රූපය නිසා ඇතිවන සතුටක් සැපයක් කියලා දෙයක් විඳිනවා එක සිද්ධ වෙනවා නම් ඒක තමයි රූපේ ආස්වාදය. සතුට රූපේ උල් කරගෙන අපි සතුටක් සැපයක් විඳිනවා කියලා අපට හිතෙනවා. දැන් මේ උලන් ටික වැදෙනවා දාඩිය නැහැ අපට සතුටක් පහසුවක් තියෙනවා කියලා අදහස තියෙනවා නම් මේ මොකද්ද තියෙන්නේ? රූපේ උල් කරගෙන සතුටක් විඳිනවා කියන අදහස. ඒ වගේම රූපේ ආදී නෙවෙයි කියලා තේනවා. රූපේ මුල් කරගෙන ඒකේ වෙනස් වීම නැතිවීම ආදී නිසා විඳින්න වෙහෙස පීඩාව දුකක් කියලා තේනවා නම් මේකට කියනවා මොකද? රූපේ ආදී නෙවෙයි. හරි ඊළඟට රූපේ යම් කිසි වෙහෙසක රූපේ නිදහස් වීමක් වුණොත් නිස්තරනේ රූපේ නිදහස් වීමක් වුණොත් ඇහැදිලි සෞදරට කුසල් කියන දෙයක් සුට්ටක්වත් එතන ඒ රූපේ නිදහස් වෙන්න ප්‍රවෘත්ති වැඩ පිළිවෙල මෙන්න සත්‍ය ස්වභාවය. ඒ සත්‍ය ස්වභාවය පරිහරණය කරන්න මේ වැඩ පිළිවෙල ආරස්ථානික ඔය ටික දැනගන්න කොට රූපේ ගැන දැනගත යුතු ටික දැනගන්න. එහෙනම් දැන් රූපේ නිස්තරණයට රූපේ නිදහස් වෙන්න යාකල යුතු වැඩ පිළිවෙල තියෙනවා. කය වචනයේ සංවරකම ජීවත් වීම හොරබරු වංචා ආදියෙන් වෙන් වෙච්ච නිවර්ති ජීවිතය මේ තැනකට ඇවිල්ලා මෙන්න සත්‍ය වූ ස්වභාවයේ විමසන කල්පනා කරන එකට ජීවිතය යොදනවා නම් මෙන්න අංගයෙන් යුක්ත මාර්ගය වැඩෙනවා. කරනේද වේදනාව අර වගේම සපයි දුකයි මධ්‍යස්ථයි නේද? තවත් විදිහට බෙදන්න පුළුවන් ඔක්කොම අපි ඉගෙන ගත්තත් ඒ ඔක්කොම මොනවාද? වේදනා, විති වේදනා. මේ තමයි වේදනා කියපු මට්ටම. සපකෝ දුක්කෝ මධ්‍යස්ථ විදිහට ඒක ඇහැ මුල් කරගෙන ආවා, කන මුල් කරගෙන ආවා කියලා වෙන් කරනවා නම් ආයෙත් අත්පු සම්පස්තය ඔක්කොම. හරි නේද? එතකොට මෙන්න මේක හටගත්තේ මෙන්න මේක විස්තර බලන්න මේකේ ආස්වාදය මේ වේදනාව කියන දෙයින් උපදිනවා නම් මානසික සැනසීමක් සතුටක් සපවත්වවත් ඒකද කියනවා මොකද්ද ආස්වාදය හැම වෙලාවෙම කියන්නේ මනසේ උපදවන සතුට සපවත්වවත් තියෙනවා නම් මේකට කියනවා ආස්වාදය. ආදීනවේ වේදනාව තියෙන දේම මුල් කරගෙන ඇති වුණු සැප වේදනාව නැති වෙලා යනකොට දුක් විඳින්න වෙනවා නම් ආදීනවේ ඇති වෙලා තියෙන සතුට සැප වේදනාවම නැති වෙලා යනකොටම දුකක් නම් දුක් වේදනාව කොහොමත්ම දුකක් නම් මධ්‍යස්ථ වේදනාවක් පෙරලිලා වෙනස් වීමකට පත් වෙනකොට පීඩාව වේස දුක ඇති වෙනවා නම් මේ තමයි ආදී. ඕක කලකිරලා තමයි ක්‍රමේ හොයන්නේ. ආදී නෝය දැකලා තමයි මේකෙන් නිදහස් වෙන්න ක්‍රමේ හොයන්නේ. එතකොට තේරෙනවා ආස්වාදයෙන් සතුටින් බාරගත්ත බව නිසා තමයි ආදී නෝය තියන්නේ. එහෙනම් මේ දෙකෙන් ඔතපෙන් බාර ගන්න එක වුණේ ඇයි? මේක හටගත්ත හැටි දැක්කේ නැති නිසා. එතන සමුදය කොහොමද වේදනාව කියන දේ හටගත්තේ? එතකොට සත්‍ය ස්වභාවයක් තියෙනවා, ඒක නොදන්නා සමුන් නිසායි අවිද්‍යාව සංහාව කර්මාහාර නිපත්ති කියලා මතකද අපි කතා කළා? ඔව්, මෙන්න හේතු. හටගත්ත වේදනාව කියන දේ මේ නිසා. එතකොට වේදනාවේ අවසන් වීම වෙන්නේ අවිද්‍යාව අවසන් වෙද්දීද? සංහාව කර්ම අවසන් වෙන දවසට වේදනාව අවසන්. එතකොට වේදනාවේ නිස්සරණය නොමැති බව, ඔව්, ඒකට මාර්ගය දැනගත්තා වූ සත්‍ය ස්වභාවය පරිහරණය කළ සංඥා. සංඥා මේ අඳුන ගන්නවා නේද? පෙනෙන බව, ඇහෙන බව, මේ ඇහෙන් අත්දැකීම් විඳින බව, අනෙන් අත්දැකීම් විඳින බව, මේවා රූප, මේවා සත්ත්ව කියලා වෙන වෙන කරලා අඳුන ගන්න. ඔව්, නේද? මෙන්න මේ චක්කු සම්ප්‍රසජා වේදනා නම් ඊළඟට ඒ වේදනාව මුල් කරගෙන ඇහෙන් අත්දැකීම් ආවා කියන අදහසක් තියෙනවා සංඥාව. එතකොට ඒ සංඥාවෙන් ලැබුණු ඒ අඳුනා ගැනීමෙන් ඇති වුණු සතුටක් තියෙනවා නම් ඒකට ආස්වාදය. ඒ අඳුනා ගැනීම නිසා ආදීනව පීඩාව වේදක් තියෙනවා නම් ආදීනව. එහෙනම් මේකෙන් නිදහස් වුණු සංඥාවෙන් නිදහස් වුණු දුක නැහැ. එහෙනම් මේක හටගත්ත ඇති අඳුන ගන්න ඕනේ ඇත්තම ස්වභාවය නොදන්නා නිසා. සත්‍ය ස්වභාවයට අනුව නම් සංඥාව පැනවෙන්නේ නැහැ. මෙන්න ඒ පැනවෙන්නේ නැති වෙන විදිහට කරන්න ඕනේ වැඩපිළිවෙල. සංඛාරය රූප ගැන හිතන බව, හිතමින් ඉන්න රූප කියන දෙයක් ගැන, සත්ත්ව කියන දෙයක් ගැන, ආයතන හය කියලා ඒ පැති හයකින් වෙන දේවල් ගැන හිතමින් ඉන්නවා. ඒ හිතන භවයේ ඇතිවුණු සතුටක් තියෙනවා නම් ආස්වාදය. ඒ හිතන භව නිසා ඇතිවන වෙහෙස පීඩාවක් තියෙනවා නම් ආදීනවය. මේකෙන් හිතන භවෙන්ම නිදහස් වෙන්න පුළුවන් නම් දුක් නෑ, නිස්සරණය. මේ හිතන භව කියන දේ ඉදිරියට තියෙන සංඛාරයේ මුහක්ින්ද ඇත්ත නොදන්නා නිසා. ඇත්ත ඇති විදිහට දන්නවා නම් එහෙනම් වැඩ පිළිවෙල අනුගමනය කිරීමෙන් සංකාරයේ ඉපැනවීමෙන් නිදහස්. හිත විඥානය, හිත මනස විඥානය කියලා මේ පිළිගන්න බාර ගන්න බවක් තියෙනවා නම් මේ මොකද්ද? ඒ හිත විඥානය මනස කියන දේ මුල් කරගෙන සතුටු වෙන බවක් තියෙනවා නම් ආස්වාද. ඒක මුල් කරගෙන දුක් පීඩා වේද විඳිනවා නම් මේක නිදහස් වුණොත් ඉතින් දුක් නැති තැන, නිස්සරණය, දුකේ අවසන් වීම. වැඩ පිළිවෙල සත්‍ය ස්වභාවය පරිහරණය කිරීම. හටගත්තේ ඇත්ත ඇති විදිහට දන්නේ නැති නිසා විද්‍යාවෙන් ඇත්ත ඇති විදිහට දැන ගැනීම පරිපූර්ණ වුණාම අවසන් නිදහස්. දේ හේතු දේ පච්චේ, හේතු දෙකක් තියෙනවා, උපකාර ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි බාහිර කෙනෙක්ගේ සත්‍යම ස්වභාවයට අදාළ දේශනාව ඇහෙනවා. පරපෝත ගෝසෝ සත්‍යම සම්මි.
යමුදනා
ගැඹුරු ගැඹුරු නේද? ඒ සත්‍ය සබඳ හොයා ගන්න බුදුරජාණන්සේ කියනවා අපි කාරණා දෙකක් හදාගන්න. ඒ තමයි සත්‍යයේ ස්වභාවය මනාව ගැළපීලා යන දේශනාවක් බාහිර කෙනෙක්ගෙන් අහන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ඒ ඇහෙන තොරතුරු වලට අනුවම විමසීම කරගෙන යන්න ඕන. අජත්තං යෝනිසෝ මනසිකරෝති. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇහෙන තොරතුරු ටිකට වෙන මුකුත් එකතු කරන්නේ නැතුව ඒ කියන තොරතුරු ටිකට අනුවම ඒ මගසලකුණු ඔස්සේම යන්න ඕනේ. වෙන අපි ධර්ම දේවල් එකතු කරන්න ඕනේ. මේ කාරණා දෙක සිද්ධ වුණොත් ශ්‍රාවකයාට අහන් ඉන්න කෙනාට ඒ ඇහුව කෙනාට සාස්තු වහන්සේ කෙරෙහි සැක සංකා අතහැරලා දහම කෙරෙහි සැක සංකා අතහැරලා යනවා. මහා සංඝ රත්නය කෙරෙහි සැක සංකා අතහැරලා යනවා. දුක අවසන් කරන ක්‍රමය ගැන සැක සංකා අතහැරලා යනවා. ඒක තියෙනවා සෝතාපන්න ඵලය කිය. හිතන්න තමයි කියන්නේ. හේතුව මේ ඇයිච්ච දේවල් වලින් ප්‍රශ්න විසඳනවද කියලා ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන් වෙන්නේ පරිහරණය කිරීමෙන් විතරයි. මේ කතාබහ කිරීමෙන් අපි එන්නේ සුතමය ප්‍රඥාවද. අපි මේ වෙලාවේ චුට්ටක් විනිශ්චය කිරීම ඕගොල්ලොන්ට කරන්න උදාහරණ උපමා කියලා චුට්ටක් මේක සත්‍යයි වශයෙන් වගේ පෙන්වන්න පරිසරයක් තමයි මේ දේශනාව තුළින් හදන්නේ. ඊළඟට මේ ඇහිච්චකම ඕගොල්ලෝ පරිහරණය කරන්න නැවත නැවත උත්සාහවත් වීමේදී ඕගොල්ලොන්ගේ ඒ විමසීම මත මේක සත්‍යයක් කියලා දැනෙමින් ඕගොල්ලොන්ට එන නුවණට කියනවා චින්තාමය ප්‍රඥාව. ඊට පස්සේ නීවරණ අත්හැරුණු මනසින් මේ විදර්ශනාව කරන වෙලාවේ ලැබෙන උත්තරයට කියනවා භාවනාමය ප්‍රඥාව කියලා. එතන නුයි ආශ්‍රෝත්‍ය වීක්‍රේ. හරි නැහේ ශාසනේ පදංග විස්කම්බන සමුච්ඡේද කියලා මෙන්න මේ තුනෙන් වෙන්නේ ඔතනේ. ඒ ප්‍රධාන තුනක් ගැන කියන්නේ ඔන්න ඔය දැන් තුනට කියලා. එතනද අපට හේින්දා මෙන්න මේ ලැබෙන්නේ මොකද්ද? අල්ලන්න මිත්‍රේ කතා බහ කරන ගිහි පැවිදි කෙනෙක් සත්‍යම ස්වභාවය ගැන අපට කාරණා ඔප්පු කරලා පෙන්නන්න එයා ක්‍රමානුකූලව දහමක් කියා දෙනවා. අපි සහන් ඉද්දී මේක සත්‍යයි කියලා අපට වැටහෙන තැන දෙනවා. දැන් එතකොට අපට නුවණක් ආවේ නැතුව නෙවෙයි. අපි නිකන් හොයේ කිව්ව දේ ගත්තහම නෙවෙයි අපි අන්ත විනිශ්චය කරන්නේ නැත්තේ. එතකොට මේකද කියන්නේ ඇහිපු විදිහට අපි විනිශ්චය කරලා ඒ වෙලාවේ තමක් ආපු ඥානය. සුතමය. දැන් ඔය ඇහිම තොරතුරු ටික මුල් කරගෙන ඕකොල්ලෝ මෙන්න මේ දේ නැවත නැවත පරිහරණය කරනවා මේ ක්‍රමයට. ඒ පරිහරණය කරන්න කරන්න ඕගොල්ලෝ තුලම මේ දුක හැදෙන හැටි අවසන් වෙන හැටි පිළිබඳ නුවණ ස්ථීර වෙනවා. මේකට කියනවා චින්තාමය. හරිද? මෙන්න මෙතනින් මම ගැන විස්තර වෙන්න පුළුවන්. හරිද? දැන් හුදෙක් කරගෙන ඔය දැනුම අපි කරගන්න. ඒක නේද? මේක මේ විදිහට දැනගත්තට ඕගොල්ලෝගේ මගේ ජීවිතය තුළ මේ එකතු වෙච්ච සියලු තොරතුරු පොදිය තියෙනවා නේද? මේ වට පුතුම පරසැදීමක් වෙලා තමයි තියෙන්නේ. නිකන් එහෙම නෙවෙයි. එතනම අයන්න කියන දේම අපි මේ වෙනකොට කීවතාවක් ඇත්ත කියලා පිළිඅරගෙන සාතිකයේ දීලා ස්ථිර කරලා දැක්ක. මේ මම කියලා මේ වෙනකොට කී වතාවක් දන්න කාලේ ඉඳන් ස්ථිර කරලා ඇද්ද මේ තේන දෙයින් සතුට එනවා කියලා? එවෙනකොට කී වතාවක් ස්ථිර කරලා ඇද්ද මෙන්න මේ සත්‍ය දැනගත්තා කියලා? අන්න ඒ කඩාගෙන එළියට එන ඇලීම් ගැටීම් ටික නවතින්නේ නැහැ. ඒක විසඳුම භාවනාව මත කෙරෙන විදර්ශනා වෙනුයි නීවරණයන් අත්හැරම මනසකින් කරන විදර්ශනාවකදී සිද්ධ වෙනවා. දැන් ඕගොල්ලෝ මම ටිකකට කලින් කිව්ව කතාව මොකද? ආශ්‍රව සහිත කුසල ධර්මය සහ අනාශ්‍රවයේ උපදින කුසල ධර්මය කියලා දෙකක් තියෙනවා කියලා මම ටිකකට කලින් කිව්වා. ආශ්‍රව සහිත කුසල ධර්මය කියලා කියන්නේ මේ ධර්මයේ දැනගෙන ඉන්න කෙනා සමාධිය නැතුව හිතන එකට කියන්නේ ආස්ව සහිත කුසල ධර්මය කියලා. අංගුත්තර නිකායේ දෙවෙනි නිපාතය මහණනේ ඔය කුසල ධර්ම දෙකක් තියෙනවා කියලා ඔබට දේශනා කරනවා මහණනේ. ඒ තමයි ආස්ව සහිත කුසල ධර්මය සහ අනාස්ව කුසල ධර්මය. මහණනේ ආස්ව සහිත කුසල ධර්මය කියන්නේ මොකක්ද? චිත්ත සමාධිය නැති කෙනාගේ විමසන කල්පනා කරන කුසල ධර්මයට අදාළ හැඟීම් හිතුවිලි උපදින පිටකල කියනවා මොකද්ද? ආශ්‍රව සහිත ගෙවෙන්නේ නැත. චිත්ත සමාධිය සහිත නීවරණ නැති මනසෙන් කරන්නා වූ සමාධිත්‍ය පිළිබඳව කරන විමසීමක් කරනවා. ඒක කියනවා මොකද්ද? ආස්ව දෙවෙන් උපකාරී වුණු හැකි කුසලයක හැකිය. මෙන්න මේ නිසයි මගේ බුදුහාමුදුරුව සම්මාදිට්ඨිය දන්න පිරිසට නැවත නැවත කිව්වේ මහණනේ සමාධිය වඩන්න, මහණනේ ධ්‍යානය වඩන්න ප්‍රමාද වෙන්න එපා. දස්මුල් තියෙනවා, හුදකලා දැස් තියෙනවා. ඔබ මේ ශාසනයේ පරිපූර්ණත්වයට පත්ුනේ නැහැ කියලා සෝහ කරන්න නම් එපා. එතනට එන්න නම් ඔබ ධ්‍යානයේ සමාධිය වඩන්න. එනිසයි මේක කෙලවර නෙවෙයි අපි යන්න ඕනේ. දැන් අඳුනගත්තා යා යුතු විදිය අඳුනගත්තා. එහෙමයි යන්න ඕනේ. උපකරණ ටික, මාර්ග උපකරණ ටික අපි සකස් කරගත එනිසා භාවනා කරමු.
භාවනා කරන්නේ නැතුව
සෝවාන් වෙන්න පුළුවන් කියලා මතයක් යනවා. භාවනා කරන්නේ
නැතුව සෝවාන් වෙන්න පුළුවන් මතයක් තියෙනවද? පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා දර්ශන භූමියට නිවැරදි යෝනිසෝ මනසිකාරය.
එතනදී
ඒ විමසීම තුළ ඒ වෙලාවේ චිත්ත සමාධිය උපදිනවා. ඒකට විශේෂයෙන් භාවනාව බුදුරජාණන් වහන්සේ අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. හැබැයි කෙනෙකුට චිත්ත සමාධිය තියෙනවා නම් හරිද? එනකොට චිත්ත සමාධිය තියෙනවා නම් ඒක කොයිතරම් මේ විදර්ශනාවට උපකාරයිද කියලා කියන්නවත් බැරි තරම්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඉස්තරලාම ධර්ම දේශනා කරන්න ආලාර කාලාම ගැන බැලුවේ. බුද්ධ කරාම පුත්ත ගැන බැලුවේ. ඇයි? පැහැදිලිවම අරිය පරේක්ෂණ සූත්‍ර දේශනාවේදී කියනවා ගැඹුරු සමාධියකට හිත බොහෝ කාලයක් පුරුදු කරලා කාමයන්ගේ වෙක් වෙච්ච මනසකින් එන්න මේ පිරිසට කිව්වොත් මේ අර්ථය ඉක්මනටම තේරුණා. ඒගොල්ලෝ හිතේ අත්දැකීමට ඇවිල්ලා ඉවරයි. වස්තු දේවල් වලට ඇලුමීම මනස නිදහස් කරගෙන ඉවරයි. අපිට භාවනාවෙන් විශේෂයෙන් භාවනාවෙන් සමාධි මට්ටමක් හදාගෙන තිබිය යුතුමයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මේ අහන් ඉන්න වෙලාවේ ප්‍රමාණිකූලව ධර්මාර්ථ විනිශ්චය කරගෙන යන්න මේ කියව කියවන වල ඔස්සේ වෙන අරමුණු වලට බහින්න තුව යාමේ හැකියාව තියෙනවා නම් අහන් ඉන්න මොහොතේ මේකයි සත්‍යම කියන දේ මනසේ උපදින එක නවත්තන්න බෑ.
එතන එතනම එයා
මේක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි අදත් එහෙමයි. එතනවල ඉහළ මාර්ගඵල වෙනුවෙන්
භාවනා කරන්න අවශ්‍යයි.
සම්මාදිය කියන දේ පවත්වගෙන යාම දියුණු කිරීම කියන දේ බුදුරජාණන් වහන්සේ අවශ්‍ය අවශ්‍යමයි කියලා මතක් කරන හේතුව ඊළඟට දැන් පාර හොයා ගන්න නෙවෙයි තියෙන්නේ. දැන් පාර හොයා ගන්න එක නෙවෙයි කවද? ඊළඟට තියෙන්නේ මොකද්ද? හොයාගත්ත මාර්ගයේ ගමන් කරන්න. එතකොට දැන් හොයාගත්ත මාර්ගයේ තේමන අත්හර ගන්න තියෙන්නේ මොනවාද? අපි ප්‍රේමනායි සැපයි වටිනවා කියලා පිළිගත්ත හැඟීම් එක තමයි අතහරින්න තියෙන්නේ. මේ වෙයි කියලා හිතෙන්න තියෙන රාගය කියන්නේ ලෝභය කියන්නේ. ඒ කියන්නේ මේ අවසන් කරන්න දෙන්නේ. සකදාගාමී අනාගාමී කියන්නේ මල් කොරේ ඉන්න වැඩක්ද? දෙකෙන් නදහත් වෙන්නේ කොහොමද කියලා බුදුහරු දැනගත්තා වූ සත්‍ය ස්වභාවය මත කියලා තවත් ප්‍රයෝග එකක් නෙමෙයි. කොහොමදත් මේ පරිහරණය කරමින් යන්න පුළුවන්. හැබැයි මේ පරිහරණය කරන්න නම් මේ මොහොතේ රාගයක නැඹුරු වෙච්ච හිත නේද? ගලෝහාලේදී යම් වෙලාවක මනස කාමයේ රාගයේ කියන ධර්මයන් දැක්කම ප්‍රඥාවෙන් අතහැරලා අඬ වෙනවායි කියන කාරණාව බුදුන් කියන අහල දෙන්නා. විසුණුහන්සේ නමක් විදර්ශනා මේ සම්මාදිට්ඨිය දැනගෙන උන්වහන්සේ කොහොමද කියන්නේ භාවනා කරන්නේ? අසුබාරමුණක් ගන්න. ගුණෙච්ච මනමිනියක් ස්වභාවය කරගෙන මේ ශරීරයට බාහිර ශරීර වලටත් තියෙන ඇල්ම මේ හිතේ ආගේ කාස්කා ශරීරයට කියලා තියෙන ඇල්ම අවුරුදු ගානක් තිස්සේ නැවත නැවත එකවතාවක් දැන් බලන දැකලා හිතලා නෙවෙයි. ඒකම කිව්වේ මේක ස්ථිර වෙනවා කියන වාර දහස්කාර. අපි හිතුවට මේ එක හැඟීමක් කියලා නැහැ කිහෙත් හොඳ උපමා කරලා කිව්වේ පට්ට ගොඩ. ඉතින් උන්වහන්සේ දර්ශනය හොඳට දැනගෙන හොඳට භාවනා කරන්න උත්සාහවත් වෙනින් ඉඳලා උන්වහන්සේ යන සෝනට ගිහිල්ලා යනකොට තවත් ගාන මරණයට පත් වෙලා දාලා තිබුණු ආස්තා වල සිරුවක් තියෙනවා. එනවා තම දැනෙන්න පනෝ විසිරෙන වල එළියට නාහය වලින් එළියට එනවද? ඒ වගේ ඉතාම ලාමක පාපී මොළගනියත් එක්කම කෙනෙකුට ඇති වෙන්නේ උපසන්නරය. මට ඇති වුණේ ඒක වඩා හාස්පතික වෙන තේරගත්ත කියලා බලන්නකො. මට රාගය මගේ හිත මට පාලනය කර ගන්න බැරි වුණා. ඇස්පේන් නැති කෙනෙක් ඉදිරියේ අපසන්න දෙයක් තියෙනවා කියලා තේරෙන්නතු එතෙන්ට වෙලා ඉන්නවා. අයින් වෙන්නේ බෑ. අන්දෙක් වගේ මම එතෙන්තුම් වෙලා ඒ රාගය කියන හැඟීම් නැතුවනේ ස්වල්ප වෙලාවකම මට සිහියේ එක්මනට එතනින් අයින් වෙලා මම එරොක්මියකට ගිහුවා. විනිශ්චය කරන පටක් ගත්තා. දැන් මේ රාගයේ කියන දේ අත්හැරෙන්න දීතු නිමිති තොරතුරු ටික දැන් වෙනවා. රාගයේ එකතුනේ කොහොමද? සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය. සුබ වශයෙන් අච්චර කුණු වෙලා තියෙන මලවිනියක් දැක්කහම උන්වහන්සේට සුබ කියන හැඟීම ආවා. කාන්තාව ප්‍රේමනාප කියලා පරම නිමිති තොරතුරු ටික තියෙනවා. ඒකම හිතුවේ ටික හැදුණා. ඇතුනේ ඒක දුරු කරන්න නම් කල යුතු දේ අසුබ නිමිත්ත අයෝනිසෝ තියොන්තු මනසිකාරය. මේ ඉදිරියට ගන්න ඒකයි. මේ දැන් ගියේ ඒ නිමිත්ත ගන්න වැරදිලා ගත්තේ වැරදි එක. මලවිනිය කුණු වෙද්ද මලවිනිය දිහා බලාගෙන මේ ශරීරයේ මේ තරම් පිළිකුළුක තියලා විමසලා බාහිර ශරීරවලට තියෙන ඒකෙන් මොකද දින වටිනාකම අත්හර ගන්න තමයි මේ බෙහෙත් දෙන්න ගියේ. වැරදිලා ගත්තාර
පරම
ඒකනේ දැන් මේ දුරු කරන්න තියෙන දර්ශනේ ලැබුණ කොමනින් මේක දුරු වෙන්නේ නැහැ. දුරු කරන්න තියෙන කොහෙන් අහුනගත්ත. දැන් වැඩ තියෙනවා. එරමන. ඊට පස්සේ මහන්සිය හරි වටක් ගන්නවා. චිත්ත සමාධිය ඇති වෙනකන් මෙන්න පටන් ගන්නවා. මලමිනියේ තියෙන තැනේන මහ පොළොවට සමාන වෙන තැනගම හිතේක සංසන්දන කරනවා. මගේ ශරීරයත් එහෙමයි, බාහිර ශරීරය එහෙමයි. වටිනාකම් දෙන්න නම් පුළුවන්කමක් නැහැ. මේ විදියට බලන්න බලන්න විමසන්න විමසන්න මොකද වෙන්නේ? චිත්ත සමාධිය ඇති වෙනවා. අපතේ විසිරෙනවා. මෙතෙක් ඇවිල්ලා මෙච්චර වෙලා විමසුවා ශරීරයේ රූපය කියලා දැක්ක මොන හරි තියෙනවා නම් එපමණ. රූපය කියලා සංඥාවක් නේද? ශරීරයේ කය කියන සංඥාවක්, කාය සංකාරයක්. වෙන මොකුත් නෑ. එහෙනම් මේක අවිද්‍යාව හේතුයි. එහෙනම් සත්‍ය මුද භාවයට මතවතුරට කයක් සමාබාහිරයි මුකුත් පනවන්න. දැන් ඒ දිනවලේ ඒ සමාධිය වැඩි නිසා ඇති වෙලා තියෙන සැහැන්දු සපේ සතුට මොකක්ද මේ වේදනාව? දැන් විදර්ශනාව මොනවද ගන්න? දැන් තමයි ඉස්කන්දයන් නිකුතේ බලන්නේ. මෙන්න මෙතනින් හම්බෙනවා ලස්සනට. පුද්ගලව සත්‍යෝ බහැලා නැහැ, රාග බහැලා නැහැ, තමන් බාහිරයි කියලා බහැලා නැහැ. හරියටම හම්බෙනවා මොනවද ඉස්කන්ද? මේ මොකද්ද කියන්නේ? රූපය කියලා නැගෙයි. දැන් ඉස්සරලා ඇති වෙලා තිබුණේ රාගය කියන්නේ, ඇති වෙලා තියෙන්නේ කාන්තාවක් ගැන, පිරිමියෙක් ගැන කියලා ආපු නිමිත්ත පුද්ගල භාවයට බහැගත් එක. ඒකයි ඉස්සරලා අසුසලෙන් නිදහස් කරගන්නවා. හොදද? එන්නේ සමාධිය කියන දැනට දීවරණය කියන දේ අත්හැරම කරන ඒකටයි සතිපට්ඨානය කියලා අපට කොටස තියෙන්නේ. ඕක ඒක පරිහරණය කිරීමෙන් භාවනාව කියන කොටස දෙවල් කියවලේ තියෙනවා. සමුදය ධම්මානුපස්සති වය ධම්මානුපස්සති කියන කොටස. එතනදී සම්මාදිට්ඨිය විදර්ශනාව පරිහරණය. සමාධිය ඒ විමසීම මත තියෙන මොහොත හිතන්නකො. ඒ ආර්යශ්‍රාමික මාර්ගය කියලා කියන්නේ වායාම සති සමාධි පරිපූර්ණ වෙන්න ඕන තැනක් නේද? එහෙම නේද? ඊළඟට වාචා සම්මන්ත ආජීව යෙදিলা තියෙන තැනක් නේද? සම්මා කියන මට්ටමද? ඒ මට්ටමද නේද? සම්මා දිට්ඨියම විමසීම සම්මා සංකප්පය කියන කාරණාව යෙදিলা තියෙනවා කියුවේ. එහෙනම් ඒ විමසීම කියන කාරණාව යෙදින තියෙන වෙලාවේ නීවරණයන්ගෙන් තොර මට්ටමක් තමයි එතන තියෙන්නේ. එතකොට මේක අකණ්ඩව පවත්වාගෙන යන්න තමයි අර සමාධිය කියන දෙයට නැවත නැවත යොමු වෙන්න කියලා කියන්නේ. ඉතින් ඒක අකණ්ඩව මේ මට්ටමට ගන්න බැරි වෙන නිසා තමයි සකදාගාමී ශ්‍රාවකයන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියේක ඒ රාගසහිත හැඟීම් සිතුවිලි යදෙන වෙලාවක් තියෙන. තරහ මනාපකම් ගැටීම සහිත හැඟීම් සිතුවිලි යදෙන වෙලාවක් තියෙන. ඉතින් ඒ හින්දා නැවත කාම භූමියට එන එක වෙනවා. නේද? ඕ. ඉතින් අනාගාමී කියන තැන එනකොට සමාධිය පරිපූර්ණයි. ඒක මේ හිතන කල්පනා කරන ක්‍රමය ඇතුලේ තවදුරටත් කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙක උපදින්නේ නැහැ. ඒ නිසා කාම ලෝකයකට බහින්නේ නැහැ. එතකොට නමුත් අනිත් නීවරණ දෙක ඒ නිසා ආයෙත් තැනකට යමු. පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මකයි. ඒ විදර්ශනාවෙන් තොරව තමන්ට අහුවෙන්නේ නැති කොටසට මනස පැහැගන්න වෙලාවදී මේ දෙකලින් කතා කළා හැම වෙලාවෙම Tamanta කරන්න තියෙන වැඩේදී ඒ මට්ටමේදී Tamanta ඒක පරිපූර්ණ වෙන තැන දක්වා Taman ඒකට දුර්වල වෙන අවස්ථා ඕන තරම්. සකදාගාමී කියන්නේ රාග දේශේ අඩු කිරීම කියන මට්ටමට එන්න විදර්ශනාව සමාධිය උපකාරී කරගෙන එන තැන. එහෙනම් එයා එතන දුර්වල වෙන්නෙම මොකටද? රාග දේශ කියන අරමුණ දෙකේදී තමයි එයා සමාද වෙන්නේ. අනාගාමී ඵලය සාක්ෂාත් වීම දක්වා මෙයාට තියෙන අභියෝගය මොකක්ද? එයා දුර්වල වෙන තැන මොකක්ද? රාග දේශ. එතනින් එහාට නෑ. කවදාවත් නෑ. හැබැයි එතන එහාටත් එයාගේ දුර්වල තැනක් තියෙනවා මොනවාද? මාන උද්දච්ච. නේද? මෙන්න මේ ඇති වෙන සමාධියයි විශේෂ හැකියාවන් ප්‍රඥාව ආදිය ගැන මෙයාට පැහැගන්න වටිනාකම එනවා. ඒක එයාගේ දුර්වලකම කියලා ඒකෙන් අඳුරාගන්න තියෙන තැන. එතනදී දුර්වල වෙන්නේ පෙතෙන්ක. ඒක පරිපූර්ණ වුණාට පස්සේ කිව්වේ ආයෙ මෙයා ප්‍රමාදී නෑ. සහතප. සලෝතු දෙයක් නෑ. දැන් අවසන් කරන්න මොකක් හරි වෙන රැවටෙන එතනක් ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් හැමදෙලාම මේ මතක තියාගන්න අපට ඒ කරන්න තියෙන වැඩේදී තමයි ඒ ආදාර කාරණාවටම තමයි අපේ දුර්වලකම තියෙන්නේ. ඒ නිසා සිහිය පිහිටවන්න උත්සාහවත් වෙන්න තියෙන්නේ. වෑයම් කරන්න තියෙන්නේ. සද්දා ඕනේ. හැම ඔක්කම ඕනේ වෙහින්. නේද? මාර්ගය හොයාගන්න එහෙමයි. ඒවත් නේද මම කොහොම කරවද මේ කරවද මේ දුක අවසන් වෙන්නේ කියලා එන ප්‍රශ්න ටික විසඳින තැන දක්වා මේ නිවැරදි ක්‍රමය හොයාගන්නකොට ප්‍රශ්න තියෙන්නේ ඕකමනේ. කොහෙන්ද මේක විසඳෙන්නේ? මේකමෙන් හරියයි. මේකමෙන් හරියයි. ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නේ අනිත් ඒවා සහිතවම ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්න. මේවා සංසිඳනවා පුතේ. නේද? ඉතින් ඒ හින්දා ඕගොල්ලොන්ට මට බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියන්නේ සම්මාදිට්ඨිය දන්න කෙනා සීලයෙන් අනුග්‍රහ කරන්න. නේද? ධර්ම දැනුමෙන් අනුග්‍රහ කරන්න. ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න. සමාධියෙන් අනුග්‍රහ කරන්න. විදර්ශනාවෙන් ඒ මොහොතට ඒ අවස්ථාවේදී විදර්ශනාවත් යදලා මෙන්න මේ කාරණාවෙන් අනුග්‍රහ කරන්න සම්මාදිට්ඨිය දන්න කෙනාට මේ අනුග්‍රහ පහ කරනවා නම් එයා ඉහළ මාර්ගඵලවලට බොහොම ඉක්මනට මාර්ගඵල නෙවෙයි රාග දේශ අධිවේදා නැති වෙලා යන්නේ ඔහොම යයි. මාර්ගඵල නම් හොයන්න එපා. ඉත ඉක්මනින් සමාධිමත් කරගන්න නම් සමාධිය නැති වෙන දේවල් ඉක්මනටම හොයාගන්න ඕන. ඉතේ සමාධිය නැති කරලා දාන්න. හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම අපි කරන්න ඕන දේක් යමක් හොයනවා වගේම යම් ප්‍රතිඵලයක් ගන්න නොකළ යුතු දේත් අපි අඳුනගන්න ඕන. කළ යුතු දේට කැමති වෙනවා වගේම නොකළ යුතු දේ මොකක්ද කියලා අඳුනගන්න ඕනේ. ඔයගොල්ලෝ Apple කියන කම්පැනි ගැන දන්නවා නේද? ඔය ගොඩක් මේ වෙනකොට මොනවාද තාක්ෂණික නිවලම් හදන්නේ නේද Apple? මේ කම්පැනි බොහොම බැරෑරු මට්ටමට කඩා වැටිච්ච කාලයක් තිබුණලු. ඉතින් මේක බිඳුවටම වැටෙයි කියලා ලෝකයේ පිරිස බලාපොරොත්තු වුණාලු. ඉතින් මේ කම්පැනි මේ ව්‍යාපාරයෙන් අයින් වෙලා හිටපු කෙනා ආයෙත් ව්‍යාපාරය බාරගන්න. එයා බාර ගන්නකොට ව්‍යාපාරයේ තිබිලා තියෙනවා නිෂ්පාදනය කරන භාණ්ඩ 360ක්. 360ක්. මෙයා ඉස්තරලාම කරලා තියෙන්නේ මේ ආයතනය ගොඩ ගන්න නම් කළයුතු හා නොකළ යුතු දේ මොනවාද කියලා ඉක්මනටම මෙයා තීරණයකට අවිල්ලා තියෙනවා. අනිත් සමාගම් ටික හදන හැම එකක්ම මේක තුල දාගෙන හදන්න ගියොත් ඉතාම උසස් මට්ටමේ සමාජයකට ගත වෙන්න සුදුසු දෙයක් නිර්මාණය කරන්න බෑ. එහෙනම් අනිත් ඔක්කොම හදනවා කියලා සියල්ල අපි හදන්න ඕනේ නෑ කියලා ආයතනයේට ලාභ යම් තාක් ලැබෙමින් තිබුණු දේවල් පවා මෙයා අවුරුද්දක් ඇතුළත භාණ්ඩ 15කට සීමා කරලා ඔක්කොම කපාහැරලා තියෙනවා. ඒක මුලින්ම ඔළුවේ අත ගහගෙන තියෙන මේ මනුස්සය මොකක්ද මේ කරන්නේ? මනුස්සයව කරලා අලුත් යම් දේවල් දෙන්න තරතුම් කරනවා මිසක් තියෙන හදනේවනවත්ලා හදිනවෙන්නේ. හැබැයි මේ හදන භාණ්ඩ පහ 15 අතිශයින් අනිත් හැම දෙයක තැනකම තියෙන සාක්ෂනික මට්ටමට වඩා ඉහළ මට්ටමට කරන්න සැලසුම් කරනවා. අන්තිමේද පළවෙනි වතාවට iPhone හරි මොනවා හරි කියලා ඒගොල්ලෝ දුන්නු. මේ වෙනකොට ඒ ශේත්‍රයේ නිෂ්පාදනය වුණු ඉහළම නිෂ්පාදිතය කියලා ගැහ. එනකොට කඩාවැටෙන් තිබිච්චෙක්. හරිද? ඒ වගේම අපිට ඉක්මනටම සමාධිය උපදව ගන්න ඕන නම් සමාධිය කියන දේ නැති වෙලා යන්නේ මොන වයින්ද කියලා ඉස්තරලාම පළවෙනිද තමයි කාමය. කාමච්ඡන්දේ නේද? අපිට රූප ශබ්දවලට සංග රස පහසවලට අපි ඇහැකනනාසය දිව ශරීරයෙන් විඳිනවා ඒවයින් සතුට ඇති වෙනවා කියලා හිතන් ඉන්න ඒ හිතුවිලි ටික නිසයි හිතේ සන්තුංකමක් සම්පත්කමක් සතුටක් සැපයක් නිවැරදිව උපදින්නේ නැත්තේ දැවිල්ල කුහෙකක් පීඩාවක් උපදින්නේ. එහෙනම් මේක අඳුන ගන්න ඕනේ. යම් කෙනෙක් ඉක්මනට මේක නවත්ත ගන්නවා නම් ඉක්මනට සමාධිය හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපි ගනුදෙනු කරනකොට ඒ වෙලාවට වටපිටාවක ඉන්න පිරිස වෙන පාරේ යන කොටයි ප්‍රවෘත්ති පස්තර බලන කොටයි නේද මොනා හරි තොරතුරු ලැබෙන කොටයි හැම වෙලාවකම අපට අනුන්ගේ අඩුපාඩු වැරදි පෙන්නන පුට්ටක් හිතේ චූටි ගැටීමක් ඇති වෙනවා. පාරේ යන කොටත් හරියට යන්නේ නැහැ. තව හොඳ සිග්නල් දාලා වමට හැරෙව්වා කියලා ඔන්න ඔහොම ඔහොම චුට්ටියට අපි එල්ලෙනවා. මෙන්න මේකට කියන්නේ ව්‍යාපාදයේ ගැටීම. ඕක චුට්ට නැවත නැවත බසතේ වෙනකොට සමාධිය තමයි නැති වෙලා තියෙන්නේ. ගැටීම වෙහෙසු තමයි තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ. ඕක අත්හැර ගන්න ඕන. හරිද? ප්‍රබලම වලපාන්නේ ඔන්න ඔය දෙයින් මුලික මට්ටම. හරි? හිතපොත්. ඔය දෙය ප්‍රබලම අත්හැර ගන්න පුළුවන්කම තිබුණොත් ඊළඟට දැන් කල යුතු දේ හරිද? කුසල සහගත අරමුණු වල පුළුවන් තරම් මනස පවත් ගන්න උත්සාහවත් කර තමන් දන් දෙන්න සරසම් කරන ඒවා දුන්නු දානයන් ගැන නැවත නැවත සිහිපත් කරලා හිත සතුට කරගන්න විදිය තමන් සිල්වත් වෙන්න කැමැත්තෙන් තමන්ට ආරක්ෂා කරගන්න බැරුව ඉන්න සීලයක් තියෙනවා නම් ඒක තමන් ආරක්ෂා කරගන්න අද ඉඳන් උත්සාහවත් වෙන්න උනන්දු වෙන්න කැමැත්ත ඇති කරගත්ත බවයි නම් ඒකන හිතුවිලි තමන් සීලය ආරක්ෂා කරගන්නවා කරගෙන කෙනෙක් නම් ඒ සීලය ආරක්ෂා කිරීමේදී තමන් තුළ පිට තියෙන යහපත සැපේ වටිනාකම ගැන සිතුවිලි විදිහට කතා කරන්න පටන් ගන්නවා. හරිද? තම තවත් හිතන බලන රාගයේ හිත පැහැගන්න ප්‍රියමනාප විදිහට මේ ශරීර ගැන රූප ගැන අදහස් ගත්තොත් හැබැයි ඇත්තටම මේ ශරීරයේ තියෙන හැම ප්‍රියමනාප ස්වභාවයක්ද? එතකොට මේ අවිමසව බලනවා බුදුරජාණන් වහන්සේ කියනවා නොයේකි අපරිසුදු වූ ප්‍රේමනාප නැති කොටස් ටිකක් තියෙන්නේ. මල්ලක තියෙන දේවල් ඇත්තට පුරුෂයෙක් වෙන් කරලා බලනවා වගේ මේ ශරීරය ගැන විනිශ්චය කරලා බලනවා. මේ ශරීරයේ තියෙන හිතසෙන දරවල් නේද ලයදහදිය කෙස්ලුම් මේ පොතු හම මේ ඔක්කොම පිළිපු සහයට යුතුජනයි ප්‍රේමනාප නැහැ. එහෙම හිතන්න පටන් ගන්න. සමාධියක් ගැන හිතන්නවත් එපා. ඔය ටික හිතන්නවා. ඊළඟට අපිට ලෝකයේද කළ හැකි උපකාර නේද? ලෝකයේ දුකටපත් නොවීම අපි කියන කරන දෙයි යම් විදියකට හේතු වෙනවා නම් ඒ විදියට කියන්න කරන්න හිතන්න උත්සාහවත් වෙන එක. ඊළඟට චූටි උපකාරයක් හරි ලෝකයෙන් වෙන කෙනෙක්ගෙන් ලැබෙනවා නම් නේද? මම සතුටු වෙනවා. පිටිපස්සෙන් එන වාහනේ යාට හදිස්සි වෙලා ඉස්තර කරන්න මාව ෆෝන් එක දිගට ගහනවා. දැන් මට කේස් දෙනවා මේ යකාට මොකද මේ වෙලා තියෙන්නේ? අපි ඉක්මනටම මේක වෙනස් කරගන්නවා. මේ මනුස්සයා හෝන් ගහලා ශබ්ද කරන එක තරයි කරේ වාහනේ තාම හැප්පුවේ නැහනේ. හොඳ මනුස්සයෙක්. ඒ තුනා පරම්පරෙ ගිහ පුන්නහාමුදුරුව එහෙම නේද හිතනවා ඉන්නේ. දැන් අතර මිනිස්සු ගැහුවේ නැහනේ. ඉතින් අපිටත් ඒක පාවිච්චි කරන්න තියෙන්නේ. මේ තමයි දේශ නැතුව ඉන්න කොමේ. ඔන්න ඔය ටික අපි හිතන්න පුරුදු වුණා නම් පුතේ ඕගොල්ලෝ සමාධිය ගැන හිතන්නත් එපා. ඉඳගෙන හිතගෙන යනයන වෙලාවේ සමාධිය තමයි හිතේ තියෙන්නේ. ඇහැල්ලුව සතුට ස්වේජය ගහන. ඔන්න ඔය ටික උපදව ගන්න විදිය කියා දෙන්න තමයි දැන් මේ මාසේ 24 වෙනිදා ඉඳන් අපි භාවනාවට සටහන දාලා තියෙන්නේ. දාගෙන තියෙන්නේ නේද? හැබැයි මතක තියාගන්න අඩුම 10 දෙනෙක් හරි නාම නේවාසික නවතින පිරිසක් ඉන්නවා නම් විතරයි ඒ වැඩසටහන මම කරන්නේ. නැත්තම් මම ඒක කරන්නේ නැහැ. ඇවිල්ලා ආපහු හවස ගෙදර ගිහිල්ලා ආයෙත් ඊළඟ දවසේ ඇවිල්ලා ආයෙත් ගෙදර ගිහිල්ලා එනවා නම් මම මහන්සි වෙන එකේ ඕගොල්ලොත් අත්දැකීම් ලැබෙනවා කියන එක වෙන්නේ. එනිසා නම් ලිස්ට් එකක් අරන් බලන්න 10 දෙනෙක් හරි ඉන්නවා නම් විතරයි. හේතුව ඔක්කොම අත්හරින්නේ ලෑස්ති වෙන්නේ නිවන් දකින්න. එහෙනම් ජීවිතේට දවස් පහක් අත්හරවන්න බැරි නම් ඕගොල්ලෝ නිවන්ට කැමති නෑ. එච්චරමයි මම තියෙන්නේ. නේද? එනිසා ඕගොල්ලෝ 10 දෙනෙක් හැරි කණ්ඩායම එකතු වුණොත් අපි ඒ වැඩසටහන කරමු. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට කරගෙන යන වැඩේට සාලෝ වුණ වෙනවා. නමේ නියන්නේ නේද? අපි 24 වෙනකන් වැඩසටහන තියෙනවා. හොඳයි.